Honorable Chamara Sampath Dasanayake, you have 7 minutes.
Garu Niyojya Karaka Sabha Sabhapathumani Ada Parliamentuye Nauka Mantriwarayak Hatiyata Deweni Watawatath Mata Awasthawa Laba Dima Gana Mama Stutiwanta Wenawa Rate Thiyena Tathwaya Gana Salakillata Gana Nidahasen Passe අපේ රට මුහුණ දීපු දෙවන්තම රටට ආපු බලවේග වසංගත මං හිතන්නේ පහුගිය මාස කීපේ තමයි මේ රට මුහුණ දීලා තියෙන්නේ. කොවිඩ් වසංගතය අද ලෝකේ රටවල් වලට දරා ගන්න බැරි වෙලා තියෙනවා. අල්ලපු ඉන්දියාව Laksaganan Loke Deveni Tungani Tanada Patelatino Tama Indiavata Covid Vasangate Venuing Karane Monoada Muna Dene Kohoma the Genegana Tirane Karana Berivicha Mohota Namutapi Podi Ratakunata Artika Vasing Adupadukan Kochar Tibat අද වෙනකොට අපේ රට ලෝකේ කොවිඩ් වසංගතයෙන් ගොඩාක් ඉදිරියට ඇවිල්ලාද ලංකාව ගැන ලොකු විශ්වාසයක් වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයට කලින් මේ රටට තවත් දැවැන්ත සංචාරක ව්‍යාපාරයට ආර්ථිකයට බලපාපු ඒ සාරාන්ගේ බෝම්බ පිපිරීමත් එක්ක රට තිබ්බ තැනිනුත් තවත් පල්ලෙහාට වැටෙනවා. ඒ මාස ගානකට පස්සේ තමයි නැවත කොවිඩ් වසංගතය ආවේ. මේ වගේ අපි වගේ පුංචි රටක් අපි වගේ රටකට මේ වගේ එක දිගට බලපෑම ආවම රටක් හැටියට අපි සතුටු වෙන්න ඕන. අද වෙනකොට මේ තත්ත්වෙන් හරි අපි ජීවත් වෙන එක ගැන මේකට මුහුණ දීලා තියෙන එක ගැන අඩුපාඩු ගැන කතා කරනව නෙමෙයි අඩුපාඩු හොයනව නෙමෙයි අඩුපාඩු හොයන්න ඕන පෙන්වන්න ඕන නමුත් අඩුපාඩු හොයනවා පෙන්වනවා වගේම මේ නිදහසෙන් පස්සේ මේ වගේ විෂයණයකට මුහුණ දුන්නේ කිසිම දේශපාලන පක්ෂයක් කිසිම දේශපාලන නායකයෙක් අන්න එහෙම වෙලාවක තමයි රටේ ජනාධිපතිවරණය පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා දැන් තමයි මේ රට ඉදිරි ගමනකට පා තබන්නේ අද රටේ ආනයනය කරන වාහන මේ රටට ඔරොත්තු දෙන්නේ නැති තරම් ආනයනය කරපු යුගයක මේ රටට ආනයනය කරන්න තියෙන දේවල් ආනයනය වෙනුවෙන් අපි මේ රටින් පිට රටවල් වලට දෙන මුදල් මේ අවුරුදු දෙකේවත් අපි නතර කරගන්න වෙනවා මේ අවුරුදු දෙකේ අපි මේවා නතර කරගත්තේ නැත්තම් මේ වෙලාවේ ලීසින් සමාගම් පස්සට අඩිය තියෙනවා මේ වෙලාවේ බැංකු වලට ප්‍රශ්න තියෙනවා තවත් වාහන ආනයනය කරලා තවත් මේ රටේ තියෙන මුදල් වෙන රටවල් වලට අනවශ්‍ය වියදම් වලට යොදවන එක ගැන අපි දෙපාරක් හිතන්න ඕන රටක් හැදියට අපේ අධිකරු ජනාධිපතිතුමා මේ රටේ තුල තියෙන සම්පත් අපි කෙටි කාලයකට ඒවා ඒ සම්පත් තුලින් ප්‍රයෝජන ගන්න අපි පුරුදු වෙන්න ඕන අපේ ඉතිහාසයේ අපේ මුතුන් මිත්තෝ අපේ අම්මලා තාත්තලා ධාරානිපාත මාස ගණන් වහිනකොට ඔයගොල්ලෝ දන්නවා අපි ඉතුරු කරපු ක්‍රම තිබ්බා ඒ ඉතුරු කරපු ක්‍රම වලින් තමයි අපි ජීවත් උනේ මාස ගණන් ඒ වගේ මෙහෙම විවසන ලෝකේ එනවා ඒ විවසන වෙනකොට අපි අපේ රටේ සම්පත් වෙන රටවල් වලට දෙන එක නතර කරලා ටිකින් ටික අපි වැඩ පිළිවෙලකට යන්න ඕන. අද මම සතුටු වෙනවා. අද පැල්ලත්ත සීනි සමාගම ඒ වගේම සෙවනගල සීනි සමාගම අද එතනෝල් පිටරටින් එන්න එක නැවැත්වුව නිසා අද පැල්ලත්ත සහ සෙවනගල ලාභ ලබලා තිනවා ඒ එතනෝල් වලින්
honorable member you have 2 more minutes
එතනෝල් වලින් ගන්න සම්පූර්ණ ආදායම් අපි අද අපේ රටට ආවිලා තිනවා වක්‍රානුකූලව අද ඒක මොනරාගල දිස්ත්‍රික්කේ ඒ වගේම මේ රටේ ආර්ථිකයට ලොකු හයියක් වෙලා තිනවා ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන වාන ආනයනය කිරීම වාන ඕන තරම් මේ රටට ආනයනය කළා පහුගිය කාලේ ටික කාලයකට නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි මේවන මූණ දෙන්න එනවා හැමදාම අපි පිටරට දියා බලාගෙන අපි වෙනත් රටවල් වලින් දියා බලාගෙන වැඩ කරන්න ඕන කාලේ යුගය අපි අවසන් කරන්න ඕන ඒ යුගය අවසන් වුණොත් තමයි අපිට රටක් ඇටියට නැගිටින්න පුළුවන්නේ රටේ ආර්ථිකය දියුණුවනොත් තමයි අපි රටක් ඇටියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අද රටේ කතා කරනවා තේ කර්මාන්තය ගැන අපි අපිට පස්සෙන් පටන් ගත්තේ කෙන්‍යාව තේ හදන්න අද අපිට ඉස්සරහට ගිහිලා තියෙනවා කෙන්‍යාව තේ ඔලි ඒ නිසා අපි විකල්ප හොයාගන්න වෙනවා මේ රටේ කවදාක්වත් අපි තනියෙන් නැගිටින්න පුරුදු වෙන්න වෙනවා අපි අනුන්ට හැමදාම අනුන් වෙනුවෙන් යැපෙන්න බෑ හැමදාම අපිට අනුන් වෙනුවෙන් නැගිටින්න බැරි රටක් බවට පත් වෙන්න ඕන අපි එහෙම මිනිස්සු නෙවෙයි විශේෂයෙන්ම මම ඌව පළාත නියෝජනය කරන කෙනෙක් ඇරියට මීට අවුරුදු 200කට කලින් ඌව පළාතේ විනාශ කරපු ආදිරාජ්‍යවාදීන්
honorable member your time is up please wind up
1 minute ඌව පළාතේ මිනිස්සු විනාශ කළා ඌව පළාත අවුරුදු 200කට කලින් විනාශ කරපු පළාත ඉතින් ඌව පළාත දැන් තමයි අපි නැගිටින්නේ අපේ ආර්ථිකය විනාශ කළා අපේ රටේ තිබ්බ අපේ ඌව පළාතේ සම්පත් එංගලන්තයට අරන් ගියා. ඒ නිසා අපිට මේව හොඳ පාඩම්. අපි කවදාක්වත් ණය වෙච්ච ජාතියක් නෙවෙයි. අන්න ඒක ගැනත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ නිසා මේ බදු ආනයනය කරන එක නවත්තලා අපි ටික කාලයක් මේ රට ගැන හිතලා වැඩ කරන්න ඕන කියන පණිවිඩය මේ පාර්ලිමේන්තුවේදී මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙලට අපි ශක්තිමත් විදියට ඉදිරියට ගෙනියන්න එතුමාට ශක්තිය දෙන්න ඕන කියන එක ප්‍රකාශ කරමින් මම නියන වෙනවා.
Thank you. Honorable Rajitha, Dr. Rajitha Senaratne, you have 6 minutes.
පතුමනි මම මුලින්ම සන්තෝෂ වෙනවා උතුරේ ආපු මහජන නියෝජිතයෙකුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවක මට කතා කිරීමට ලැබීම ගැන.
Thank you.
මම මේ විශේෂ කරුණක් පිළිබඳව කතා කරන්න නැගිට්ටේ විශේෂයෙන්ම මේ රජයේ නිවේදන 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විද්‍යනාන් පනත 3 වගන්තිය යටතේ නියමය. මෙන්න මේ නියමය ගැන කතා කරන්නට මොකද මේක සෞඛ්‍යයට බලපාන ප්‍රශ්නයක්. හිටපු සෞඛ්‍ය අමතිවරයා වශයෙන් මම මේ කතා කරන්නේ මේකේ තමුන්නාසර දන්නවා මේ සීනි පැනිබීම මේ ලංකාවේ තියෙන බහුජාතික සමාගම් දෙකකුත් ශ්‍රී ලාංකික සමාගමකුත් තමයි මේ පැනිබීම වෙළඳාමේ ඉන්නේ. දැන් මේ පැනිබීම වලට අපි ඒ දවස්වල බදු නියම කරා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාමත් ප්‍රශංසාවට ලක් කරා. මම ඒ ඔවුන්ගේ නිවේදන මම පසුව කියවන්නම්. අපි මේකෙදි කිව්වේ පැනිබීම මේ aerated water කියන එක ඒ නිකම් පැනිබීම මේවෙකෙන් මේකේ බෝතලයක තියෙනවා සීනි හැඳි 8ක් දවසකට අපිට පාවිච්චි කරන්න පුළුවන් උත් සීනි හැඳි 8යි මේක බිව්වාම දවසකම තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඇඟට මේක බෝතලයකින් එනවා මේක තමයි ප්‍රධානම හේතුවක් මේ රටේ බෝනවන රෝගවලින් ප්‍රධානම දේ තමයි දියවැඩියාව එතකොට මේ තරම් 120ක් විතර ජන සමාජයේ දියවැටියාව හදන මේවෙකේ මේක මැඩලන්නට අපි ගෙනාවා මේකට බදු නියම කරා. ඒ බදු නියම කරේ අපි ඊට පස්සේ ඒ බදු නියම කරනකොට මේ රටේ පළතුරු බීම තියෙන කට්ටිය. ඒ අයගේ අඳෝනාවක් තිබුණා ඒගොල්ලන්ගේ පළතුරු බීම ඒක දේශීය කර්මාන්තයක්. ඒ නිසා දේශීය කර්මාන්තයට යම් පිටිවාලක් දෙන්න කියලා. ඒකත් අපි සැලකීමට ලක් කරා. ඒ අනුව අපි ගැව්වේ අපි පැණිබීම වලට සම්පූර්ණ පැණිබීම වලට අපි හැම ග්‍රෑම් එකටම සීනි ග්‍රෑම් එකටම 150 ගානේ ගැහුවා. දැන් කොකාකෝලා නිෂ්පාදනය ඒක මේ ගත්ත ක්‍රියාමාර්ග නිසා ඒගොල්ලන්ගේ වෙළඳාම වැටිලා ඒගොල්ලන්ගේ පැණි බීම වල තියෙන සීනි ප්‍රමාණය 10%කින් අඩු කරා වර්ණ සංකේත ගෙනාපු වෙලාවේ. ඊට පස්සේ ඒගොල්ලන්ට සිදු වුණා සීනි රහිත පැණි බීම නිෂ්පාදනය කරන්න මේ ලංකාවේ. ඒක ඒ සියලු ක්‍රියාමාර්ග වලට වුන් ආවේ මෙන්න මේ අපි ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඒ නිසා අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි හැම ග්‍රෑම් එකකටම මේ ඉරේටඩ් වෝටර් කියන මේ සාමාන්‍ය පැණි බීම වල එළවලු මේ පළතුරු එළවලු වල ඒව නෙවෙයි කෘතිම මේ මේ වේක පැණි බීම වල හැම ග්‍රෑම් එකකටම අපි 150 ගානේ ගැව්වා. ඒකෙන් විශාල අඩුවීමක් පරිභෝජනයේ තිබුණා මේ පැණි බීම. දෙවැනි එක පළතුරු බීම වලට අපි කිව්වේ පළවෙනි ග්‍රෑම් 6. ඇයි ඒ ග්‍රෑම් 6කට අපි තීන්දුව කරේ? පළතුරු වල තියෙන පැණි රහක් තියෙනවා. ස්වාභාවික පැණි රහක්. පළතුරු නිසා එන. ඒකේ තියෙනවා ග්‍රෑම් 6ක් මේ බෝතලයකට. ග්‍රෑම් 6ක් කියන්නේ පළතුරු වල තියෙන ස්වාභාවික පැණි රසට. ඒ 6 ඉතුරු කරලා එතනින් එහාට වැඩි වෙන හැම එකකටම මේගොල්ලෝ සීනි දාන ප්‍රමාණයට
honorable member you have 2 more minutes.
ග්‍රෑම් එකකට අපි ඒත් 150 ගානේ අපි බදු නියම කරා. මේක තමයි අපේ බදු සංකල්පය. එතකොට නමුත් අද මේකෙන් කරලා තියෙන්නේ මොකද? මේකෙන් aerated waters වලට දාලා තියෙනවා. ඒගොල්ලන්ටත් මේ සාහනේ දීලා තියෙනවා. ඒගොල්ලන්ට දීලා තියෙනවා ග්‍රෑම් 6කින් පසු මේකට මේ 130යි. 150ත් 130කට අඩු කළා. ඒ විතරක් නෙවෙයි ග්‍රෑම් 6ක සාහනයක් දීලා තියෙනවා. ඒ ග්‍රෑම් 6කට සාහනයක් දෙන්න විද්‍යාත්මක කිසිම හේතුවක් නැහැ aerated water වලට. මොකද ඒගොල්ලන්ගේ ස්වාභාවික වෙන එකක් නෑ ග්‍රෑම් 6. ඒ ග්‍රෑම් 6 තියෙන්නේ ඒ කියන්නේ ඇඩඩ් ෂුගර් පාවිච්චි කරපු අලුතෙන් දාපු සීනි. දෙවෙනි එක ඒගොල්ලන්ට මේ පළතුරු වලට දීලා තියෙනවා ඒක වැඩි කරලා තියෙනවා ග්‍රෑම් 9 දක්වා. මම දන්නවා ඒකේ විද්‍යාත්මක තත්ත්වය මොකද්ද කියලා. ඒ ග්‍රෑම් 9 කරන්න කියලා. ඒකේ තියෙන්න ඕනේ හරිනම් ග්‍රෑම් 6. මොකද ඒක තමයි ස්වාභාවික පළතුරු වල තිබෙන ග්‍රෑම් ප්‍රමාණය. ඒගොල්ලොත් එකඟ වුණා. ඉතින් මෙන්න මේක හින්දා අපි දැන් මේ පිළිබඳව ඇත්තරම ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 WHO ශ්‍රී ලංකා ඇනුවල් රිපෝට් 2016 වල මේක විශාල වශයෙන් ප්‍රශංසා කරලා තියෙනවා. මේ විතරක් නෙවෙයි අපි මේ වගේම බෝනවන රෝග පිළිකා මර්ධනය කරන්නට ගෙනාපු දුම්කොළ වලට විරුද්ධව ගත්ත ප්‍රතිපත්තිය ඒ වගේම ඖෂධ පාලනය මිල පාලනය කිරීමට ගත්ත ප්‍රතිපත්තිය මේ ඔක්කොම අල්ලලා ඒක කියනවා the steadfast political commitment help the country achieve major gains in 2016. Sri Lanka withstood pressure from the food and beverage industry and introduced traffic light labeling on sugary food and drinks. Tobacco taxation was increased significantly despite resistance. There will be many challenges ahead as the country gears towards plain packaging, introducing stricter tobacco and alcohol control legislation and extension of the traffic lights labeling system. WHO will continue to support the country in its mission to resist industry interference and address the growing challenge of NCDs. Sri Lanka is one of the 6 countries for targeted WHO support on NCD prevention and control from all 3 levels of the organization. WHO headquarters, WHO regional office for Southeast Asia, and WHO country office for Sri Lanka. This will provide a major boost to the country's efforts to reduce the NCD burden.
Honorable member, your time is up. Please
wind up. Finished. I am finishing. Thank you. And meka hinsa mama kiyena karuna kala me gana navata sitha balanna kiyala agamathi thumata me meke kiyanne attarama me tanibima adhikariya etakota dungkola adhikariya aushadha adhikariya මේකේන බලපෑමට මේ අපේ අපි එදා නොනැමීම ගැන තමයි ඒගොල්ලෝ අපිට ප්‍රශංසා කරන්නේ. ඒ නිසා උන් කියන උන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා මේක දිගටම කරගෙන යන්නට. ඒ නිසා මේ ලෝකයේම පිළිගත්ත මේ ක්‍රමවේදය මෙතනින් වෙනස් කරන්නට එපා. මේකට සමහර වෙලාවට බාණ්ඩාගාරයේ නිලධාරීත් එකතු වෙලා නොයෙකුත් දේවල් කියයි. නමුත් කරුණාකරලා විද්‍යාත්මකව දත්ත යටතේ මේ ක්‍රියාවලිය කරන්නට. ඒ නිසා පළතුරු වලට විතරක් ග්‍රෑම් 6 දීලා සහනේ දීලා බදු ගහන්න අනිත් ඒවට 1 ග්‍රෑම් එකකටවත් සහනයක් දෙන්නට අවශ්‍ය නැහැ කියලා කියමින් මේ සඳහා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නේ කියලා අග්‍රාමාත්‍යතුමාට මම ඉල්ලා සිටින්න මම නිශ්ශබ්ද වෙනවා.
Thank you. Honorable Premnath Dolawatha, you have 7 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද කොළඹ ප්‍රදේශයේ සහ මේ අදාළ ප්‍රදේශවල තිබෙන අයහපත් කාලගුණය තත්ත්වය තුළ අපි දැක්ක පෙරිද දිනේදී කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ කන්දක් කඩා වැටීම තුළ යම් තරුණියක් මිය ගිහිල්ලා ඒගේ සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙනවා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ, අපි හැමදාම කරන්නේ මොනවා හරි දෙයක් විපතක් සිද්ධ වුණාම අපි ඔක්කොම එකහු වෙලා අනේ අපොයි කියනවා මිසක් ඒ විපතට පෙර අපි කළ යුත්තේ කුමක්ද කියන කාර්ය සම්බන්ධයෙන් අපි මැලි වෙනවා යමක් ඉටු කරන්න. විශේෂයෙන් මේ අවස්ථාවේ අවිස්සාවෙල්ල කොටහැර ප්‍රදේශයේ තියෙන කන්දකට මම පෞගිය දින කීපකට පෙර ඒ කන්ද නිරීක්ෂණය කරන්න ගියා. ගෙවල් 143ක් තියෙනවා, අවුරුදු 20ක් වෙනවා ඒ ජනතාවට අයින් වෙන්න කියලා. හැබැයි තවමත් ඒ ජනතාව ඒ ස්ථානවල ඉන්නවා. වැසි කාලේට පන්සලකට යනවා, ආපහු වැස්සේ වුණා මෙතනට එනවා. ඉතින් මේ අයහපත් කාලගුණය තුළ පීඩාවටපත් ජීවිත අයින් වෙච්ච අයට ශෝකය පළ කරන ගමන්ම මා ඉතාමත් ගෞරවයෙන් මේ සභාවේ අවධානය යොමු කරනවා. මෙවන් ස්ථාන සම්බන්ධයෙන් මේවා අපි ඉක්මනින් මෙයාට පිළිතුරු සපයලා මේ අදාළ පුද්ගලයන් වෙනත් ස්ථානවලට අපි යොමු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ප්‍රාදේශීය මේ අවිස්සාවල ප්‍රදේශයේ කොටහැර කන්ද සම්බන්ධයෙන් මගේ අවධානය මේ අවස්ථාව යොමු කරනවා. එකම අද මේ මහා බැංකු වාර්තාව සම්බන්ධයෙන් කතා කරනකොට 2014 අපේ ආර්ථික වර්ධන වේගය 5%ක් තිබ්බ අවස්ථාවක අවසානයේ අද වෙනකොට මේ වාර්තාව තුළ 2019 2.3%ක් බවට පත් වෙලා තියෙනවා. එකම අපේ ඒක පුද්ගල ආදායම මේ අවුරුදු 5 තුළ බැලුවහම ඩොලර් 300 වැඩි අඩු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එකම 2014 අපි අය කරපු ඍජුවා වක්‍ර බදු වටිනාකමගේ දෙගුණයක් 2019 වර්ෂිනකොට අපි රටේ ජනතාවකින් අය කරගෙන. නමුත් ගැටලුව තියෙන්නේ ජනතාවකින් ඒ ගත්ත බදු වලට ඒ 2019 අවුරුදු තුල ජනතාවට සේවයක් ලැබුණාද කියන ප්‍රශ්නේ අපිට ඇති වෙලා තියෙනවා. 2014 වර්ෂයේ තිබ්බ විදේශ සංචිත ප්‍රමාණය විශාල ලෙස කඩා වැටිලා 2019 වෙනකොට ඒ ඇමරිකන් ඩොලර් බිලියන 6 දක්වායි කඩා වැටිලා තියෙනවා. ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ 2015 වෙනකොට දර්දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම මධ්‍යම රජයේ ණය 2015 රුපියල් බිලියන 10,950ක් වෙද්දී ණය ප්‍රතිශතයක් ලෙස 76.5%ක් වෙලා තියෙනවා. එය 2019 වෙන විට දළදේශීය නිෂ්පාදනයේ රුපියල් බිලියන 15,000ක් වෙනකොට මධ්‍යම රජයේ ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 86.8%ක් වෙලා තියෙනවා. මේකී තත්ත්වය සම්බන්ධයෙන් අපිට දිගටම කතා කරන්න පුළුවන්. නමුත් අපි කොහොමද රටක් හැටියට මේ තත්ත්වෙන් මිදෙන්නේ කියන කාරණේ තමයි අද කතා කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨ ගණනාවක් තුල නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපි හඳුනාගෙන තියෙනවා අපේ රටේ සල්ලි නිරපරාදේ විදේශිකයන් ඩැහැගෙන යනවා. අපේ රටේ මුදල් අපිට තේරෙන්නේ නැතුව විදේශිකයෝ අත්පත් කරගෙන යනවා. විශේෂයෙන් මම කතා කරන්න කැමති අද අපේ රටේ ත්‍රිවිල් සහ අනිකුත් ප්‍රවාහන සේවය කරන වාහන සම්බන්ධයෙන්. විශේෂයෙන් අද Uber නොයෙකුත් ආකාරයේ කොම්පැනි අද අපේ රටට හඳුන්ලා දීලා අපි දන්නේ නැතුව අපේ රටේ මුදල් පිටරටවල අරගෙන යනවා. මේ ප්‍රමාණය ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක්. ඉතින් අපි පැහැදිලිව අපි දැනගන්න ඕනේ අපිට පුළුවන් නම් තීරෝද රට නියාමනය කරන ගමන්, ටැක්සි රට නියාමනය කරන ගමන්, තීරෝද රට සඳහා යම් ප්‍රක්ෂප්තියක් හඳුන්ලා දීලා ඒ අයගේ තත්ත්වය ජීවන තත්ත්වයේ ඉහළ නංවන ගමන් අපිට පුළුවන් නම් රජයේ මැදිහත් වෙලා, විශේෂයෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මැදිහත් වෙලා රජයෙන් අපිට මෙවැනි නව මුදුකාංකයක් හඳුන්ලා දීලා ඒ Uber වැනි ජාත්‍යන්තර සමාගම් මගින් අපේ රටෙන් දැහැගෙන යන ඒ මුදල් අපේ රටේ රඳවා ගන්න පුළුවන් නම් මෙකී අපි අද දකින මේ තත්ත්වය යම් ආකාරයෙන් අපිට අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකම මම මේ අවස්ථාවක් කරගන්නවා මහ බැංකුවට අදාළව මහ බැංකුව නියාමනය කළ යුතු සමහර දේවල් මහ බැංකුව නිද්‍රාශීලව ඉන්නවාද කියලා අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කල්පතු සමාගම් අද මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ නීතිමය අයිතිවාසිකමක් වෙන ණය ගැනීමේ අවශ්‍යතාවය මත තියෙන පවතින නීති සියල්ලම උල්ලංඝනය කරමින් සාමාන්‍ය මිනිහෙක් ණයක් ගන්න ගියාම නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි ණය ගැනීමේ හදිසිය මත සමහර අවස්ථාවල ඒ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් දෙනවද මම මේ අවස්ථාවේ මතක් කරන්න
Honorable Member you have 2 more minutes
මේ අදාළ ගිවිසුම් තමන් කැමති භාෂාවකින් ලබා ගැනීමේ හැකියාව මේ කාරණා අපි පැහැදිලිව ඉෂ්ට කරන්න ඕනේ කියන කාර්යය මතක් කරන්න කැමතියි විශේෂයෙන් මා මේ කතා කරපු මුදුකාංග නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ රටේ තොරතුරු තාක්ෂණයේ වෘත්තීය වේදින්ගේ තත්වය ඉන්දියාවට වඩා විශාල ඉදිරියෙන් තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට වැඩිය අපේ රටේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දක්ෂතා වෘත්තිකයාගේ දක්ෂතාවයේ ගුණාත්මක බව ඉතාමත් ඉහළයි. දැන් අද නමුත් ඉන්දියාව අද මේ වෙනකොට ඒ තරුණ ව්‍යවසායකයන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ අයට PayPal වැනි තත්වයන් තුල විදේශයේ සිට ලැබෙන ඒ මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපේ තරුණ වෘත්තිකය අපේ තරුණ IT වෘත්තිකයෝ අපිට පුළුවන් විදේශ රටවල් වලට සේවා සපයලා YouTube වගේ තැන් වලට වීඩියෝ සපයලා වෙනත් පිටරට සමාගම් වලට මෘදුකාංග සපයලා විශාල වශයෙන් ඒකට හැකියාවක් තියෙනවා විදේශ විනිමය මේ රටට ගේන්න. හැබැයි අපිට අද තියෙන ප්‍රශ්නේ තමයි අපේ අර සාම්ප්‍රදායික නීති පද්ධති තුල මහ බැංකුව තුල තියෙන ඒ සංකූලතා ඒ තියෙන විකෘති තත්ත්වයන් තුල අද ඒ තරුණ ව්‍යවසායකයන්ට අපේ රටේ ඒ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට හැකියාව දක්ෂකම තිබ්බට අද මේ මුදල් ගෙන යෑමේ හැකියාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා. අද ඒ නිසා විශාල වශයෙන් ඒ තොරතුරු තාක්ෂණයේ දක්ෂතා තියෙන අපේ තරුණ දරුවෝ විශේෂයෙන්ම මේ රට හැරලා ගිහිල්ලා වෙනත් රටවලට ගිහිල්ලා තොරතුරු තාක්ෂණයට අදාළ ඒ සම්පත්දායකත්වය විදේශ රටවලට දෙන්න බලා දෙන තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි සියලුම දෙනා මම හිතන්නේ අපි කල යුත්තේ මේ අදාළ සංකූලතා අපිට වෙනස් කරන්න පුළුවන් නම් මේ වෘත්තීය වේදීන්ට තියෙන බලපාන තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ට බලපාන මේ කරුණු සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරලා මේ අයට වඩා පහසුවෙන් තමන්ගේ ඒ වෘත්තීමේ කටයුතු කරන්න පුළුවන් නම් අපිට විශාල මුදල් ප්‍රමාණයක් පිටරටින්
Honorable Member your time is up please wind up Thank you Honorable Mrs. Diana Gamage you have 6 minutes
Honorable Chairman as it is my maiden speech today I think Hesha Vitharana parliamentarian honorable Hesha Vitharana has offered me a few minutes of his as well honorable chairman firstly I would like to congratulate the speaker of the house the deputy speaker and yourself as the chairman on the appointments that you have received in the 9th parliament of Sri Lanka and also I would like and I hope and anticipate that you would carry out your all's duties equally and fairly to every member of this parliament honorable chairman I wish to thank the 2.7 million voters of this country who voted for Samaga Jana Balavege in the last general election who I represent here today the voters vested their trust in honorable Sajith Premadasa and his crew being a party a new party with a lifespan of just 6 months I think it's a great achievement for us to sit here today as the opposition honorable chairman I also wish the best for the opposition leader honorable Sajith Premadasa it is with great honor and respect that I thank honorable Sajith Premadasa the opposition leader the leader of Samaga Jana Balavege and honorable Ranjit Madduma Bandara the secretary of Samaga Jana Balavege for accepting me for trusting in me and giving me the opportunity to serve this nation as a member of this parliament not forgetting the least the pillar of strength behind me and beside me always all throughout my life and in my achievements the man who made possible Samaga Jana Balavege my husband Mr. Senaka De Silva. I thank him greatly and dearly with great appreciation. Honorable Chairman, I would like to start with a quote from a great lady who the world had recognized as the Iron Lady, the UK Prime Minister, Mrs. Margaret Thatcher. It's quoted, "Any woman who understands the problems of running a home will be nearer to understanding the problems of running a country." Honourable Chairman, I wish to bring to the attention of this Parliament regarding the 52% of women who represent the population in Sri Lanka. 56% of women from this 52% votes at every election held within this country, which means these women who creates leaders, who creates governments, and give their support towards this nation. But unfortunately, today we see, every time we listen to fairy stories and fairy tales regarding women in this country, but unfortunately, we have never seen anything taking place regarding these women for the last so many years of politics in this country. Today we stand here with a mere 5% of women representatives in this Supreme Parliament itself. And I would like to say, there is no one and no government has worked towards the protection of these women. The women who go through so much of violence, there's domestic violence, rape, and harassment on a daily basis in this country. And I wish to say that I represent the Supreme
Honourable Member, you have 1 more minute left.
As I said, could I have the next of
Honourable? He has indicated that there is no time allocation.
Well, he had offered me this. Anyway, can I just have 2 more minutes, please? Honourable Chairman, anyway, that's about the women, but there is another issue which is a serious issue today in Sri Lanka, and that's about the innocent children in this country. The innocent children who are abused on a daily basis. These innocent children, at this present moment while I talk, there's so much of abuse going on in this country with these innocent children, and there's nothing I see that's been done about it. Honourable Chairman, if you need a report from the NCPA, I have a report here to say there has been reports of 5,000 children being abused for the year 2020, and we are still in the 9th month. And where does that take us? I actually would like to thank the Honourable Prime Minister, Mahinda Rajapaksha, because he took action on 24 hours action on something I had brought forward in a certain television program. It's regarding young children from birth until the age of 6 that have been imprisoned with their mothers in prisons in this country, in Sri Lanka, for no crime they have committed. Where are we heading with the new generation, the future of this nation? We need to address on this issue because it's a serious issue. And I request the Honourable President, Mr. Gotabaya Rajapaksha.
Honourable Member, you have 1 more minute.
And the Prime Minister, to please. We have to do something about it because it's a shame as citizens of this country, as parents and as responsible adults to listen and to see the future just fading through our hands and through our eyes in this country. I would like to say a few words in my mother tongue, if you don't mind, Mr.
Your
Speaker.
Your time is up. Please wind up soon.
ගරු කාර්ග සභාපතිතුමනි මම කියන කැමති තව දෙයක් තියෙනවා මට පුංචි එක විනාඩියක් දෙන්න මම මේක කියන්න ඕනේ ගරු විග්නේශ්වරන් මන්ත්‍රීතුමා පහුගිය දවසක එක්තරා රූපවාහිනී නාලිකාවක කියලා තිබුණා එතුමා මේ රටේ මහාවංශය පිළිගන්නෙත් නැහැ අනිත් එක තමයි එතුමා පිළිගත්තා මේ උතුරු නැගෙනහිර බුදු පිළිම පිහිටවන්න අවශ්‍යතාවයක් නැහැ මොකද එහෙ කවුරුවත් බුද්ධ ධර්මයේ අදහන මිනිස්සු නැහැ කියලා මම එතුමාට කියන්න කැමති එතුමා මහාවංශය පිළිගත්තත් නැතත් අපිට කමක් නැහැ මොකද අපි බෞද්ධයෝ හැටියටත් අපි මේ රටේ මිනිසුන් හැටියටත් පුරවැසිය හැටියටත් අපි ඒ පිළිගන්නවා මේ ලෝකෙත් ඒ පිළිගන්නවා අනිත් එක මේ රටේ හතර කොනේ ඕනම තැනක බෞද්ධ රටක් හැටියට අපිට ඕනම තැනක පුළුවන් අපිට පන්සලක් පිහිටවන්න අපේ රටේ ආගම අදහන්න ඒ නිදහස එතුමාලටත් අපි ලබා දෙනවා කියලා
ප්‍රොෆෙසර් රංජිත්
මම කැමති කියන්න බොහොම ස්තුතියි
you have 7 minutes
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපි මේ දවස් දෙක මේ ගෞරවනීය සභාවේ කාලය ගත කරමින් ඉන්නේ විවාදයට ලක් කරන්න 2019 වසර සඳහා ඉදිරිපත් වෙච්චි මහා බැංකු වාර්තාවත් ඒ වගේම මුදල් අමාත්‍යාංශය 2020 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවත් සාකච්ඡාවට සංවාදයට ගන්න. අපි දන්නවා සෞභාග්‍ය දැක්ම අපේ ආර්ථිකයේ සමස්තය ආවරණය කරන ආකාරය වැඩපිළිවෙලා. මෙම වැඩපිළිවෙල සකස් කිරීමේදී ආර්ථිකය අපි සමස්තයක් විදියට ගත්තා. What we proposed was the holistic approach, the taking the whole economy as a one single sector, taking all vital sectors into it, and to develop and manage and sustain the economy for next 10 years. Samahara amatyanshawala vishayan me padaname indalai garu niyojya karaka sabhapatithumani api beda wen kiruwe. E vishayan beda wen kirima pilibanda vivechana thibuna. නමුත් අපි දකිනවා පහුගිය සති දෙකක කාල සීමාව තුළ ඒ විවේචන අභිබවා ඒ සමහර අමාත්‍යාංශවල කටයුතු කරන ආකාරය පිළිබඳව මිනිස්සු ඉතාම ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරනවා. ඒ නිසා අපි අමතක කරන්න නරකයි 2015 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් බාර දුන්න රට ඒ රටේ ආර්ථිකය නෙමෙයි අපිට 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ලැබුණේ. ඒ පිළිබඳව මම කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ කරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඉතා හොඳ තුලනාත්මක පැහැදිලි කිරීමක් මේ කරු සභාවට මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා කරනු ලැබුවා. නමුත් අපි අමතක කරන්න නරකයි අපි මේ කතා කරන ආර්ථික පසුබෑම හරියට පහුගිය අවුරුදු හතරහමාර අපි ආණ්ඩු කරා කියලා හිතාගෙන කරන එකක්. එහෙම එකක් නෙමෙයි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. පහුගිය අවුරුදු හතරක කාල සීමාව තුළ මේ රටේ 105කට ආසන්න තරුණ තරුණියෝ සේවා වියුක්තව ඉන්නවා. මිලියන 20ක ජනගහනයක් ඉන්න රටක 105ක් සේවා වියුක්තයි කියන්නේ ඒක විශාල ඉලක්කමක්. විශ්වවිද්‍යාල වලින් එළියට ආපු 60,000ක් තරුණ තරුණියෝ සේවා වියුක්තව ඉන්නවා. ඔබතුමා හොඳ ආකාරව දන්නවා වැඩි ඉගෙන ගන්න නැති තරුණ තරුණියෝ ලක්ෂයකට රැකියා දීමත් සියලුම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමත් අරමුණ උනේ මේ ගැටලුවට ඉතා කඩිනම් විසඳුමක් සැපීමයි. ඒ විතරක් නෙමෙයි අපේ රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ අපි දෙන දිනුදු සහන වැඩි වුණයි කියලා සමෘද්ධි සහනාධාරය වැඩි කළයි කියලා සමෘද්ධි ලැබෙන පිරිස ඉහළ ගියයි කියලා අපි උදම් මැනුවා. නමුත් නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි දුප්පත්කම වැඩි වුණයි කියන එක තමයි සමෘද්ධි සහනාධාරය දෙන පිරිස වැඩි වුණයි කියන එකෙන් අදහස් කරන්නේ. ඒ නිසා මේ රටේ දුප්පත්කම විරකියාව මන්දපෝෂණය මේ සියල්ල තීරණාත්මක ස්ථානයකට ඇවිල්ලා තියෙනවා මේ ආණ්ඩුව බාර ගන්නකොට. ඒ නිසා කවුරුහරි කෙනෙක් උත්සාහ කරනවා නම් මාස දෙකක් මාසයක් මාස පහක් ඇතුළත අපිට පුළුවන් කියලා මිරකල් හදන්න මං හිතන්නේ ඒක ඉතාම අසාධාරණ කතාවක්. ඔබතුමාට මතක ඇති වරාය විකුණලා චෙක් එක අරගෙන අපි උද්දාමයට පත් වුණා. මීඩියා වලට ඇවිල්ලා කිව්වා අපි මෙන්න බිලියනයක් ගත්තා කියලා. ඒ වගේම ඔබතුමාට මතක ඇති මහා මං බැංකුව මංකොල්ල කාලා එහෙම වුණේ නැහැ කියලා පොත් ලිව්වා. සමහර අවස්ථාවල අපි දැක්කා කරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි උසායට අපි දෙනවා සිකියුරිටි කොටායට අපි දෙනවා කම්කරු කියලා සමහර තැන්වල කතාබහට ලක් වුණා. අපි අමතක කරන්න නරකයි
මත්තල honorable member you have 2 more minutes.
පාසල් නිරඳුන් වංචාව ගම්මිරිස් කුරුඳු වංචාව පෙට්‍රල් ඩීසල් පෝලිං රාජ්‍ය නිලධාරීන් බුරුතු පිටින් FCI දෙකට අරගෙන ගිහිල්ලා කරපු කතාබහ. ඒ විතරක් නෙමෙයි මෙරටේ ආර්ථික වර්ධනය මහින්ද රාජපක්ෂ යුගයේ සාමාන්‍යයක් විදිහට ගත්තොත් 5.5% තිබුණා. හැබැයි අපි බාර ගන්නකොට මෙරටේ ආර්ථික වර්ධන වේගය 2.9යි. මේ පහට වැඩිච්ච එක පහතට වැඩිච්ච එක අපි අමතක කරන්න නරකයි. COVID-19 වසංගතයේ සාර්ථක ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව අපි අධිකාර ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් කැබිනට් මණ්ඩලයට මෙරටේ මහජනතාවටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ දෙයක් කරනකොට ඒ පිළිබඳව ගෞරවයෙන් අපි කතා කරන්නට ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද අපි මේ කතා කරන වෙලාව වෙනකොට නියෝජ්‍යකාරක සභාපතිතුමනි අපි COVID වසංගතය පටන් ගන්න කාලෙට පෙර තිබුණු තත්ත්වයට මේ රටේ ආර්ථිකය පත් වෙමින් පවතිනවා. I'm quite pleased to inform the house that informed sources are revealed that we are almost there at the pre-COVID situation. එතකොට අපිට තව ටික ගමනයි තියෙන්නේ. ඒ නිසා 2020 අවසාන වෙනකොට ඍණ 106ක ආර්ථික වර්ධන වේගයක් ඇති වෙනවයි කියන කතාව සහමුලින් බොරුවක්. මහ බැංකු වාර්තාව කියවලා බැලුවොත් මේ මහ බැංකු වාර්තාවේ අඩංගු බොහොමයක් කරුණු ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කළ බැලුව අපිට පේනවා මේ කියන ඉලක්කමට එන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕන
honorable member your time is up please wind up.
මේ රටේ ආර්ථිකය ඉදිරි පිම්මක් ගැනීම සඳහා වන වැඩපිළිවෙල අපේ රජයේ ක්‍රියාවට නංවමින් සිටිනවා. ඒ නිසා අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඉදිරි මාස 3ක 4ක කාල සීමාව තුළ මේ රටේ ආර්ථිකය ඉදිරි පිම්ම පණිනවයි කියන එක. බොහොමත්ම ස්තුතියි නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි.
Thank you honorable Hesha Vitanage you have 6 minutes.
මයික් එක right. ස්තුතියි ගරු කාර්ක සභා සභාපතිතුමනි. අද විශේෂයෙන්ම මේ විවාදය ආරම්භ කරමින් ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සංඛ්‍යාදත්ත පහුගිය වසර ගණනාවක් ඉදිරිපත් කරමින් මේ රට හමුවේ පහුගිය යහපාලන රජය ආර්ථික වශයෙන් කළමනාකරණය කිරීමේදී දුර්වලකම් තිබුණාය. ඒකට සුදුසුම ආර්ථික කළමනාකරුවෝ අපිය කියන කාරණාව රටට ගේන්න මතයක් හදන්න උත්සාහ කරා. මම ඉස්සෙල්ලම කියන්න කැමති අපේ රටේ මේ වර්තමාන පාලකයෝ මීට පෙර බිහිවෙච්ච පාලකයෝ කාටවත් මේ රටේ තියෙන ආර්ථිකය පිළිබඳ උදම් අනන්න පුළුවන් කමක් නැහැ කාර්ක සභා සභාපතිතුමා. මේ රටේ ආර්ථිකය අඩු වැඩි වශයෙන් මේ සියලුම පිරිස් විනාශ කරලා මේ රටේ සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන ඒ ආර්ථික දියුණුවක් රට ඉදිරියට අරගන්න යන වැඩසටහනක් කරා කියලා කවුරු හරි කියනවා නම් ඒ කරපු හැටි මේ තියෙන සංඛ්‍යාලේඛන තුලින් එතුමා යම් පාර්ශ්වයක් නියෝජනය කරලා කතා කරන්න උත්සාහ කරන ඉතිහාසයත් එක්ක ගලපන්න කියන එක මතක් කරනවා. මොකද අපි දැක්ක ඒකේ හොඳටම තියෙනවා දැන් රාජ්‍ය ආදායම වැඩි කරන්නේ නැතුව රටක ජාතික ආර්ථිකය නගා සිටවන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එහෙමනම් එතුමාට යම් කිසි මානසික ස්වරූපයක් මේකේ තියෙනව පෙන්නුවා නම් පහුගිය අවුරුදු 5 තුල මොකද හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිසේනමැතිතුමත් මෙතන ඉන්නවා. එතුමන්ලායි පාර්ශ්වය තුල ඉන්නවා. ඒ කණ්ඩායමෙකුතු වෙලා යම් කිසි ආර්ථික වශයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් සමාජය තුල මතුවෙන ගැටලු වලට උත්තර හොයමි ගත්ත පියවරයන් මේ කියවීම තුල තියෙනවා. එමනම් ඒකත් මතක් කරන්න තිබ්බා. ඒක අමතක කරලා දාලා තවදුරටත් උත්සාහ කරනවා නම් සමාජය තුල අපි ආර්ථික වශයෙන් මේ රට ඉස්සරහට තියුවා කියන්න ඕනෑතරම් උදාහරණ තියෙනවා. ගරු කාර්ක සභා සභාපතිතුමනි, මම නියෝජනය කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, ඉන් එපිට තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය. අද මේ රටේ මහා ණයක් බරක් වෙච්ච, අද මේ රටේ ණය ගෙවා ගන්න බෑ කිය ණය අරගෙන ණය ගෙවා ගන්නත් ණය ගන්න බැරුව ඉන්න වෙලාවේ ඔය සූර්යවා ක්‍රිකට් ක්‍රීඩාංගනේ අපේ රටට අවශ්‍ය සම්පතක්. ක්‍රිකට් ක්‍රීඩාංගන හැදෙනවා නම් දිස්ත්‍රික්කයට එක ගානේ හොඳයි. හැබැයි ණය අරගෙන ඔරොත්තු දෙන්නේ නැති ආකාරයට මේ රටේ ආර්ථිකයට බරක් වෙලා අද ඒ වගේ ව්‍යාපෘති හින්දා තමයි මේ හිර වුණේ කියන එක අමතක කරලා ඔහොම උදම්මනනවා කියන එක මං හිතන්නේ මේ රටේ ජනතාවට ඒක නොතේරෙන්නේ නැහැ, තේරෙනවා. ඒ වගේම හම්බන්තොට මහා සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන්තොටුපළ මේ වගේ ව්‍යාපෘති අරගෙන මේ හරහා නිර්මාණය වෙච්ච ණයකන්දරාව අද තව කාගේ හරි පිට දාලා කතා කරනවා නම් ඒක ඒ තරම්ම එතුමාගේ තත්වයට ගැලපෙන්නේ නැහැ මේකේ අවුරුදු ගණනක් හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් විදියට. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වර්තමාන කාල සීමාව තුළ මේ රටේ ජනතාවට පැන නගින කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒ ගැන ජනතාව විමසිල්ලෙන් බලන්න. දැන් 20 වෙනි සංශෝධනය කරලියට ඇවිල්ලා තියෙනවා. 20 වෙනි සංශෝධනයට පෙර 19 වෙනි සංශෝධනයක් මේ රටට ගේන්න සමහර වෙලාවේ අවස්ථාව කරගත්තේ ඇයි? මේ රටේ ජනතාව ඒකට කැමැත්ත දුන්නේ ඇයි? එදා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා මත ඉස්සුවේ ඇයි? ඒ කියන කාරණාවද රට හමුවේ තියෙනවා. අද 20 වෙනි සංශෝධනය.
Honorable member, you have 2 more minutes.
How many minutes?
2 more minutes.
Okay. එවැනි අවස්ථාවක දැන් 19 වෙනි සංශෝධනය ගේන වෙලාවේ අපිට මතකයි එදා එවකට ජනාධිපතිවරයා විදියට මෛත්‍රීපාල සිසේනමැතිතුමා එතුමාට තියෙන බලය අතහැරලා දැම්ම. අද ඒක ආපහු ගොනු කරගන්න තැන්දී අපි විශ්වාස කරනවා තරුණ දේශපාලනඥ විදියට මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා වුණත් හෘද සාක්ෂියට එකඟව මෙවැනි රටක් නිර්මාණය වෙනකොට කැමැති නැතුව ඇති. අපි බලාගෙන ඉන්නවා අනාගතය තුළ එතුමාගේ ඒ හෘද සාක්ෂිය මේ රටේ ජනතාව වෙනුවෙන් 19 වෙනුවෙන් මේ වෙලාවේ සභාවේ ඉන්න සතුරු වෙනවා ලබා දීපු ඒ හයිය තවදුරටත් මේ රටේ ජනතාවට ඉතුරු කරයි කියලා. ඊළඟට මේ දවස්වල උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා කරු සභාපතිතුමනි. ඒ රැකියා ලබා දෙන උපාධිධාරීන්ට රැකියා ලබා දීම හොඳයි. ඒ රැකියා ලබා දෙන උපාධිධාරීන්ගේ පත්වීම අනාගතේ මොකද වෙන්නේ? අද උපාධිධාරීන් අපෙන් අහනවා අපිට මේ ලබා දෙන පුහුණුවත් එක්ක අපේ අනාගතේ මොකද වෙන්නේ? මොකද පෞද්ගලිකංශයේ රැකියා දාලා මෙතෙන්ට එන්නේ. ඊට විශාල ආදායම් ලබන දරුවෝ මෙතෙන්ට එනකොට අනාගතේ මොකද වෙන්නේ කියන පණිවිඩය දෙන්න. මම දැක්කා අද මේ සමාජ මාධ්‍ය ජාලාවල යනවා එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා මේ උපාධිධාරී පත්වීම දෙන ගමන් අපිටත් හිතා ගන්න බෑ ඔයාලට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන වගකීමක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන EPF නැත්නම් අර්ථසාධක සේවක අර්ථසාධක කාර්යාලයක් මගේ දිස්ත්‍රික්කයේ රත්නපුරේ ව්‍යාප්ත කරා පහුගිය කාලේ ජෝන් සෙනවිරත්න මේ ආණ්ඩුවේ අමාත්‍යවරයා. හැබැයි ඒ කාර්යාලය හිටි හැටියේම අන්න රත්නපුර නගරෙන් අවිස්සාවේල්ල නගරයට ගේන්න හදනවා. ලොකු විරෝධයක් තියෙනවා. සේවකයන්ට ලොකු ගැටලුවක් එනවා. මේක ගැන හොයලා බැලුවම මේක නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ ගෙවල් තියෙන ඊට ආසන්නයි. එතුමාගේ අවස්ථාවය තමයි මෙතන ඉස්සරහ තියෙන්නේ. ඒ නිසා අපි රජයේ අවධානයට යොමු කරනවා. පහුගිය රජයේ කරාත් ඒකේ සාධනීය කාරණා
තියෙනවා.
ඒ සාධනීය කාරණා තියෙන කරුණු අමතක කරලා දාලා දේශපාලන හයිය අපිට තියෙනවා කියලා ඕනෑ විදියට තමන්ට අවශ්‍යතා කරන්න යෑම සුසු නෑ කියන ගමන් මට තප්පර 30ක් දෙන කඩ සභාවතුන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ වෙනකොට අර ව්‍යාපෘති සහකාර රැකියා ප්‍රමාණයක් දීලා තියෙනවා 6000 ආසන් ප්‍රමාණයක්. කැබිනට් අනුමැතියක් තියෙන රැකියා ප්‍රමාණයක්. මේ රැකියා ටික දෙනවා කිය කිය ඒ තරුණ තරුණියන් කොළඹට ගෙනහලා අමාත්‍යංශ ලේකම්වරු රස්තියාදු කරනවා. මේ රටේ දේශපාලනේ වෙනස් වෙනවත් එක්ක රැකියා ලබා දීපු පත්වීම අවලංගු කරලි වෙලා ඒ අසාධාරණය කරන්න එපා කියන කාරණාව බලධාරීන්ට මතක් කරනවා. එහෙම නොවන්නේ නම් එතනින් එහාට ඒ තරුණ තරුණියන් එක්ක පාරට බහින්න සිද්ධ වෙනවා කියන කාරණාවත් අපි මතක් කරනවා.
Thank you. Honorable Lalit L. Avala, you have 7 minutes.
ගරු නියෝජ්‍ය කාර්යසභාව සභාපතිතුමනි, මම ඇත්තටම මේ සභාවට ඇහිලා මේ දෙවැනි දවස තමයි කතා කරන්නේ. මොද ගිය වාරෙදී විනාඩි 2ක පමණ කාලයක් තමයි මට ලැබුණේ. ඒක එසේ වෙතත් මම දැකපු දේ තමයි මම මෙතෙන්ට ආවහම කතා කරන්න හිටපු කාරණයට අමතරව කතා කරන්න කියලා හිතුවා. මොකද හේතුව මේක ඇත්තටම අපි මේ ජනතාවගෙන් තමයි මේ සියලු බදු ගන්නේ නියෝජක ආරක්ෂකතා සභාපතිතුමනි. අපි මේ මොන බදු ගත්තත් අපි මේ බදු ඒ සාධාරණ විදිහට ජනතාවට බෙදෙන්න ඕන. ඒ ජනතාවට බෙදෙන ජනතා නියෝජිතයන්ම මේ බදු මුදල් හොරගම් කරනවා නම් මේ මේව කරනකොට රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. මේ නිසා තමයි ගොඩක් දුරට රටේ ආර්ථිකය වැටෙන්නේ. ඒ නිසා මම අහගෙන හිටියා ආචාර්ය අපේ හර්ත සිල්වා මන්තුමා කරන කතාව. එතුමා කුසිකර්මාන්තය ගැන කතා කළා. මට කුසිකර්මාන්තය ගැන කතා කරනකොට මට මතක් වුණේ අපේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව සිරිමා බණ්ඩාරනායක මැතිණිය. ඒ මැතිණිය තමයි මේ රටට කුසිකර්මාන්තය අපි දන්න කාලෙදි මේ කුසිකර්මාන්තයෙන් දියුණු වුණේ මේ රට. හැබැයි අපිට ඒ වගේ මතකයි අපිට 1977 UMP ආණ්ඩුව යනකොට අපි හොඳ ගොවිතැන් කරපු ගොවි පවුල්වල අය බයි 77 UMP ආණ්ඩුව පෙරුණාම ඔය ගොඩක් දුරට අපේ තීච්ච ඒ ව්‍යාපාර සම්පූර්ණ බොල්ගොඩ ව්‍යාපාරය ඒවා ඇනිකට් ගලවගෙන ගියේ ඒ කාලේ යකඩෝල්ට එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් එක්ක එකතු වෙලා. එහෙම තමයි කටයුතු උනේ. ඒ වගේම තමයි මට මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ අපේ සමගි බලවේගයේ මන්ත්‍රීවරු පැහැදිලි කළා මේ රටට සංවර්ධනය නිසා තමයි මේ රටේ ණය බර ඇති වුණේ කියලා. මම පැහැදිලි කරන්න කැමති මේ රටේ සංවර්ධනයේ හින්දා නෙමෙයි ණය බර මෙච්චර වැඩි වුණේ. අපිට මතකයි 2014 අවුරුද්ද අපි කාටවත් මතකයි නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි 2017 අපි දැක්කා අවුරුදු වෙන විට 30 අවුරුදු බැඳුම් කරලා පොලි අනුපාතය තිබුණේ 10%. හැබැයි මේක අපිට මතකයි ඒ කාලේ මේ එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් perpetual services ආයතනයට අපි දැක්කා ඉදා බැඳුම් කර දුන්නේ 12.5% පමණ ඉහළ අගයකට තමයි බැඳුම් කර නිකුත් කිරීම කළේ. ඒ නිසා පොලි අනුපාතය 3%කින් මේ රටේ වැඩි වුණා. ඒ 3%කින් වැඩි වීම නිසා දේශීය රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 3.5%කට වඩා තිබුණ අතර මේ සියල්ල ඉහළ පොලි අනුපාතයකට වැඩි වුණා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ පාඩුව මේකෙන් රජයට වෙලා තිබුණ බිලියන 50කට වැඩි පාඩුවක් මේ රට වුණා. ඒ කියන්නේ අපි දැක්කා කටුනායක අධිවේගී මාර්ගයක් හදන්න පුළුවන් පාඩුවක් ඒ මාසයේ තුල වෙලා තිබුණා නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි. ඉතින් රුපියල් බිලියන 280ක පමණ හානියක් මේ රටට කළා. ඒ හානිය මේ සංවර්ධනේ නැත්තම් මත්තල ගුවන්තොටුපළ හදපු නිසාවක්වත් නැත්තම් හම්බන්තොට වරාය හදපු ණයගත්ත හින්දා නෙමෙයි. මේ යහපාලන රජය අද මේ ඉන්න එක්සත් ජාතික පක්ෂෙත් ඒ වගේම මේ ටෙලිෆෝන් එකෙන් ඉල්ලපු මේ අයත් සමගි බලවේගයේ කට්ටියත් එකට ඉඳගෙන තමයි මේ බැඳුම් කර හොරකම කළේ. ඒ බැඳුම් කර හොරකම කළපු නිසා තමයි මේ රටට මේ වගේ පාඩුවක් වුණේ. රටේම භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. රුපියල මස්ත බාල් දුණේ එදා මේ බැඳුම් කර හොරකම නිසා තමයි නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි. අද මේගොල්ලෝ කියනවා රටේ සංවර්ධන නිසා මේක වුණා කියලා. ඒ නිසා මේ පාඩුව පියෝගන්න යහපාලන රජය රාජ්‍ය බදු 100%කින් වැඩි කරලා ජනතාව නැත්තටම නැති කළා. එදා මේ පාඩුව බැඳුම් කර හොරකමේ පාඩුව නැති කරන්න මේගොල්ලෝ 100%කින් මේ බදු මුලද වැඩි කරලා ජනතාව නැත්තටම නැති කරන තත්වයට පත් වුණා. අද මෙහෙම හොරගම් කරනකොට අපි දැක්කා මේ පුඩ්නෝට් කල්ලියේ අය අපි දැක්කා ඉදා කළුතර දිස්ත්‍රික්කයේ සිටියා. හැබැයි පුඩ්නෝට් කල්ලියේ ගොඩක් අයට ජනතාව පාඩම් ඉගැන්නුවා. හැබැයි මේ හොරගම් කරන සියලු මන්ත්‍රීවරු දැනගන්න ඕන විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු හැටියට එදා බැඳුම් කර හොරකමට සම්බන්ධ වෙච්ච අය Ada niyojakarak sabha sabhapathumuni.
Honorable member, you have 2 more minutes.
Ada niyojakarak sabha sabhapathumuni. Ada me mona de kalat. Ada kalutara district gattama kalutara district e tamai wedima jalakandak mudata wetena ganga tiyenne kaluwanga. Habai sumana 3-4ak me rata pævillakata ahunoth ehema ada dahas ganak kalutara janathawa bonna wathura nathuwa kiyala kaya gahanawa. ඒ වගේම තමයි අද කළුතර දිස්ත්‍රික්කේ ගත්තාම අගලවත්ත මතුගම බුලත්සිංහල මේ වගේ හොරණ මේ වගේ දිස්ත්‍රික්කේ ගත්තාම ආසන ගත්තාම අද තාමත් ගෙයක් හදා ගන්න වුණාම මිනිස්සු වැලි කූඩේ සිමෙන්තු කොටේ කරේ අදින තත්ත්වයට පත් වෙලා තිනවා අද වාහනයක් පාරක යන්න බෑ එහෙම තීද්දි තමයි මේගොල්ලෝ මේ විදියට හොරගම් කළේ ඒ නිසා අපි පැහැදිලිව මතක් කරන්න කැමති සියලුම ජනතා නියෝජිතයන්ට අපි පැහැදිලිව මතක් කරනවා අද විශේෂයෙන්ම අපිව ගෝඨාභය රාජපක්ෂ අධිකාරී ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගැනත් විශ්වාසයේ තියලා වෙනදා වගේ නෙමෙයි මලගෙදර මගුල්ගෙදර දානගෙදර ගිහිල්ලා පිටත ගෑවට නෙමෙයි මෙවර ඡන්දේ දුන්නේ අවංකව වැඩ කරන්න කියලා තමයි ඡන්දේ දුන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම සියලු ජනතා නියෝජිතයන්ගේ ඉල්ලා සිටින්නේ මේ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට කටයුතු කරන්නයි කියන ගෞරවනීය ආරාධනය කරනවා. මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ අනුරු කුමාර දිසානායක මැතිතුමා ඊයේ එතුමාගේ කතාවේදී එතුමා බොහොම පැහැදිලි කළා. මම එතුමාට කියන්න කැමති එතුමාලා එක්සත් ජාතිපක්ෂයත් එක්ක එකතු වෙලා මේ රට සම්පූර්ණ විනාශ කළා. රට සම්පූර්ණ විනාශ කළා විතරක් නෙමෙයි තරුණය 60,000ක් මැරුවා මට සැකයක් තියෙනවා එදා එක්සත් ජාතිපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් මේක මේ දෙගොල්ලන්ගේ කුමන්ත්‍රණයක්ද කියලා එගා උගතුන් වියතුන් මේ 60,000ක් මේ ජීවිත නැතිකලේ අද අපි අනුරු කුමාර දිසානායක මහත්තයාට කියනවා
honorable member your time is up please wind up
අපි අනුරු කුමාර දිසානායක අපි නායකතුමාට කියනවා මේ එක්සත් ජාතිපක්ෂයත් එක්ක ඒ බුදිය ගත්ත වගේම පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර සහෝදරයාට ඒ නායකට වෙච්ච දේ පුළුවන් නම් හොයන්න කියන ගෞරවනීය ආරාධනයක් කරමින් මම නවතිනවා බොහොම ස්තුතියි
thank you honorable radhakrishnan you have 5 minutes
சபை தாமதங்கின்ற குழுக்களின் தலைவர் அவர்களே இன்றைய இந்த வரி மதிப்பீடு சம்பந்தமான விவாதத்திலே ஒரு சில வார்த்தைகளை பேசுவதற்கான சந்தர்ப்பம் கிடைத்ததற்கு நன்றி இந்த நாள் உங்களுக்கு தெரியும் இலங்கையினுடைய அரசாங்கம் இன்று வரி இல்லாமல் எந்த அரசாங்கமும் இயங்க முடியாது என்பது எல்லோருக்கும் தெரிந்த விஷயம் ஆனால் இந்த வரி மீதான வரி சாதாரணமான மக்களுக்கு எவ்வளவு சுமையை கொடுக்கின்றது என்பதை நாங்கள் தெரிந்து கொள்ளக்கூடிய ஒரு விஷயமாக இருக்கின்றது ஆகவே அதிக வருமானம் உள்ளவர்களுக்கு வரியை அதிகரிப்பதாக சொல்லி அந்த அவர்களுக்குள்ளான வரியை இல்லாமல் சாதாரண ஏழை மக்கள் மீது இந்த வரியை திணிக்கப்பட்டிருக்கின்றது என்பதுதான் எங்களுடைய வாதமாக இருக்கின்றது ஏனென்றால் இன்று கடைகளுக்கு சாமான் வாங்க போனால் சாதாரணமாக ஒரு குடும்பத்திற்கு 20-30,000 ரூபாய்க்கு மேலே பொருட்களை வாங்க வேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது அந்த அளவுக்கு இன்று பொருட்களின் விலை அதிகமாக இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது ஆகவே வரி என்பது வசதியுள்ளவர்களிடமிருந்து பெற்றுக் கொள்ள வேண்டிய விஷயத்தை தவிர்த்து ஏழை மக்களுக்கு இந்த வரியை திணிப்பதன் மூலமாக மக்கள் இன்னொரான சுமையை சுமப்பதற்கான சந்தர்ப்பம் இன்று இருக்கின்றது இதே விஷயத்தில் எங்களுடைய நூரெலிய மாவட்டத்தில் உள்ள மக்களுடைய நிலைமையை பார்த்துக் கொண்டால் இன்று நூரெலியாவிலே பிரதானமாக 3 விஷயங்களை நாங்கள் எடுத்துக் கொள்ளலாம் ஒன்று பெருந்தோட்ட கைத்தொழில் மூலமாக செய்கின்ற பெருந்தோட்ட கைத்தொழில் அந்த மக்கள் வேலை செய்கின்ற அந்த தோட்ட தொழிலாளர்களுடைய உழைப்பு அவர்களுடைய வருமானம் அவர்களுடைய சம்பளம் போன்ற விஷயங்களை நாங்கள் சொல்ல வேண்டும் அதே போல இன்று உல்லாச பிரயாணம் நூரெலிய மாவட்டத்திலே மிகவும் குன்றி இருக்கின்றது ஏனென்றால் இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற உலகத்திலே ஏற்பட்டிருக்கின்ற இந்த கொரோனா சம்பந்தமான இந்த வியாதி காரணமாக இன்று எல்லோருக்கும் தெரிந்த ஒரு விஷயம்தான் உலகத்தினுடைய பொருளாதாரத்திலே உல்லாச பிரயாணம் மிக மிக வறுமையான நிலைமைக்கு போய்கொண்டிருக்கின்றது ஆகவே நூரெலி மாவட்டத்தில் இன்று உல்லாச பிரயாணத்துறையும் மிக மோசமான நிலையில் இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது அதே போல இன்னொரு துறைதான் விவசாயம் விவசாயத்துறையும் இன்று மிக மோசமான நிலையிலே இருக்கின்றது காரணம் எங்களுக்கு போதுமான அளவு உரம் கிடைப்பதில்லை நான் பல தடவை இந்த சபையிலே கூறியிருக்கின்றேன் அமைச்சர் அவர்களுக்கும் கூறியிருக்கின்றேன் ஃபர்டிலைசர் அதாவது உரம் எங்களுக்கு கிடைப்பதற்கு மிகவும் கஷ்டமாக இருக்கின்றது. ஆகவே விவசாய தொழிலும் இன்று குன்றியிருப்பதும் விவசாய பொருட்களுக்கு விலை மிக குறைந்திருப்பதும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த பிரதான மூன்று தொழில்களை செய்கின்ற அந்த மக்களுடைய நாளாந்த வருமானம் இன்று குறைந்து வருவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த வருமானத்தை அதிகரிப்பதற்கு என்னென்ன விஷயங்களை செய்ய வேண்டுமோ அந்த அரசாங்கம் செய்ய
முடியும்.
தோட்டத்தொழிலாளர்களுடைய வருமானத்தை அதிகரிப்பதற்கு அந்த மக்களுடைய வேதனத்தை அதிகரிப்பதற்கான விஷயங்களுக்கு கை கொடுக்க வேண்டும். அதே போல விவசாய துறையை அதிகரிப்பதற்கு உரம் போன்றவற்றை கொடுத்து அந்த விவசாய துறையை அபிவிருத்தி செய்வதற்கும் அந்த விவசாய துறையிலே உற்பத்தி செய்கின்ற பொருட்களுக்கு நல்ல விளைச்சலையும் விலையும் கொடுப்பதற்கான சந்தர்ப்பத்தை கொடுப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். உல்லாச பிரயாண துறையை எதிர்காலத்திலே அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். இது இவ்வாறு இல்லாவிட்டால் அந்த மக்களுடைய அன்றாட வாழ்க்கை மிகவும் மோசமாக நிலையிலே கொண்டிருக்கின்றது என்பதை நாங்கள் சொல்லக்கூடிய இதே நேரத்திலே கௌரவ பிரதமந்திரி அமர்கள் நேற்று ஒரு விஷயத்தை சொல்லியிருக்கின்றார். இறைச்சிக்காக மாடுகள் வெட்டுவதை தவிர்த்துக் கொள்ள வேண்டும் என்பதை அவர் அந்த குழு கூட்டத்தில் சொல்லியிருப்பதாக நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே அந்த வகையில் எங்களுடைய பாராட்டுகளை நாங்கள் அவருக்கு தெரிவித்துக் கொள்ள வேண்டும். ஏனென்றால் இன்று இந்த பசுவதை தடுப்பதை நாங்கள் நிச்சயமாக ஆதரிக்கின்றோம். ஏனென்றால் பசுவதை மூலமாக இந்த நாட்டிலே அல்லது உலகத்திலே இன்று அதிகமான எதிர்ப்புகள் கிளம்பி இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அவற்றை உண்பவர்களுக்கு வேறு விதமாக அவர்கள் ஏதாவது ஒரு வசதியை செய்து கொடுக்க வேண்டுமே தவிர பசுவதை தடுப்பதிலே நாங்கள் மிகவும் அக்கறையாக இருக்கின்றோம். ஆகவே இந்த இறைச்சிக்காக மாடு வெட்டுகின்ற விஷயங்களை பிரதம மந்திரி மஹிந்த ராஜபக்ச அவர்கள் எடுத்த முடிவுக்கு என்னுடைய பாராட்டுகளை நான் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். நன்றி.
Thank you.